ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
එහෙමනම් දැන් අපි වේලාව වෙන් කරගන්නවා. ශ්‍රී ලංකාවේ 9 වෙනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 225 දෙනෙකු තෝරාපත් කර ගැනීම සඳහා පැවැත්වුණු මහමැතිවරණයේ ප්‍රතිඵලය පිළිබඳව සමාලෝචනය කෙරෙන්නට ඔබ අපි කවුරුත් දන්නවා. අපි විප්‍රවාසීව වාසය කළත් විදේශගතව වාසය කළත් අපේ මව්බිමේ සිදුවන දෑ පිළිබඳව අපි බොහොම අවධානයෙන් අවදිහෙන් සිටින්නේ. මා විශ්වාස කරනවා බොහෝ දෙනෙක් ඊයේ රාත්‍රියේ නිදි වරාගෙන මේ අන්තර්ජාල මාධ්‍ය හරහා අපේ මව්බිම ශ්‍රී ලංකාවේ පැවති මේ මැතිවරණයේ ප්‍රතිඵල පිළිබඳව දැනගෙන ඉන්නවා වෙන්නට ඇති, ප්‍රතිඵල නරඹන්නට ඇති කියලා ප්‍රතිඵල සම්බන්ධව තිබුණු විකාශන. නමුත් එසේ නොවන පිරිසකුත් ඉන්නවා. ඉතින් මේ ප්‍රතිඵල පිළිබඳව අවබෝධයෙන් සිටින අයටත් එසේ නොවන අයටත් සමස්තව අවසන් ප්‍රතිඵලය සම්බන්ධව වන විශ්ලේෂණයකයි යෙදෙනට අපි බලාපොරොත්තු වෙන්නේ. අපිට තියෙන මේ කෙටි කාල සීමාවත් මූලික කරගෙන ශ්‍රී ලංකාවේ සිට දැන් මේ තොරතුරු විශ්ලේෂණයට සූදානමින් සිටිනවා මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, ආයුබෝවන්, සුබ දැසනක්.
ආයුබෝවන්, සුබ දැසනක් මිතුක්ෂි.
අපි දන්නවා ලියාපදිංචි ඡන්දදායකයන් 1,602,63,885 පිරිසක් මෙවර ඡන්දේ ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලැබලා තිබුණ. මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 20කින් සහ ස්වාධීන කණ්ඩායම් 34කින් අපේක්ෂකයන් 7,452 මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වෙලා හිටියා. ඡන්ද මධ්‍යස්ථාන 12,985 දී ඡන්දදායකයන්ට ඡන්දේ භාවිත කිරීම සඳහා ඉඩකඩ සලසලා දීලා තිබුණා. දැන් මේ වෙනකොට අවසන් ප්‍රතිඵලයත් එක්ක අපිට දැනගන්නට තියෙන්නේ නොසිතූ විරු ආකාරයට ඇතැම් පක්ෂ ජනතා මනාපය දිනාගෙන තියෙනවා, ඇතැම් පක්ෂ ඉවතට විසිවී යන තත්වයකට පවා පත් වෙලා තියෙනවා. මේ පිළිබඳව සමස්තයක් වශයෙන් කතා බහ කිරීමයි අපේ මූලික අරමුණ වන්නේ මේ විශ්ලේෂණයේදී. අමල්, අපි මුලින්ම සාකච්ඡා කරමුද මෙවර මහමැතිවරණයේ ප්‍රධාන පක්ෂ ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව සහ ප්‍රතිශතය කොහොමද කියලා.
දෙදොක්ෂි, මේ වෙනකොට මැතිවරණ කොමිසම විසින් නිල වශයෙන් නිකුත් කරලා තියෙනවා දිස්ත්‍රික්ක මට්ටමේ ප්‍රතිඵල. නමුත් ජාතික ලයිස්තුවේ ආසන 29 සම්බන්ධයෙන් තවම ඒක නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ නැහැ. නමුත් අපිට පුළුවන් ඒ පක්ෂ ලබාගත්තු ඡන්ද ප්‍රතිශතය අනුව අපිට දැන් මේ වෙනකොට අදහසක් ගන්න පුළුවන් කොයි විදිහටද ඒ ජාතික ලයිස්තුවේ ආසන 29 බෙදිලා ගියේ කියලා. එහෙම බලපුවාම අපිට අවසාන ප්‍රතිඵලය හැටියට දැනට තියෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඔවුන් තනිවම ආසන 146ක් ජයග්‍රහණය කළා තියෙනවා. ඒ එක්කම සමගි ජන බලවේගයේ ඔවුන් ආසන 53ක් ලබාගෙන ඊට අමතරව JVP එක තරඟ කරපු ජාතික ජන බලවේගයේ ඔවුන් මේ වෙනකොට ආසන 3ක් ලබාගෙන තියෙනවා. ඊට අමතරව ද්‍රවිඩ පක්ෂ මීට කලින් ද්‍රවිඩ සන්ධානය පාර්ලිමේන්තුවේ ආසන 16ක් තිබුණා. නමුත් මෙවර ඔවුන්ගේ ආසන සංඛ්‍යාව 10කට අඩු වෙලා තියෙනවා. මෙතන පක්ෂ හැටියට බලපුවාම විශේෂම කාරණාවන්නේ එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ ආසන සංඛ්‍යාව ජාතික ලයිස්ට්‍රින් ඔවුන්ට එක ආසනයක් ලැබිලා තියෙනවා. නමුත් ආසන මට්ටමින් එහෙමත් නැත්නම් මේ දිස්ත්‍රික්ක 22කින් කිසිම දිස්ත්‍රික්කයකින් ඔවුන්ට එක ආසනයක්වත් ජයග්‍රහණය කරගන්නට හැකි වෙලා නැහැ.
ඔව්, ඒක විශේෂිත කාරණාවක්. මොකද ශ්‍රී ලංකාවේ පැරණිතම දේශපාලනික පක්ෂය 1946 වසරේදී DSN නායක මහතාගේ ප්‍රමුඛත්වයෙන් ආරම්භ වුණු මේ ලංකාවේ තියෙන පැරණිතම දේශපාලන පක්ෂයට ඉතාමත්ම අභාග්‍ය සම්පන්න ඉරණමක් අත්වලා තියෙන්නේ මෙවර මහමැතිවරණයේ ප්‍රතිඵල දිහා බලපුවහම. අපි ප්‍රධාන පක්ෂයකින් එක ලබාගත් ඡන්ද පිළිබඳව විමර්ශනය කරගෙන යමු. අමල්, මීළඟට මේ ජයග්‍රාහී පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටු පක්ෂය පිළිබඳව මම මුලින් අවධානය යොමු කරන්න කැමති. වැඩි ඡන්ද ලබාගත දිස්ත්‍රික්ක පිළිබඳව කතා බහ කරනවා නම් තියෙන සුවිශේෂතා මොනවාද?
දිලක්ෂ, මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලංකාවේ තියෙන හැම මැතිවරණ දිස්ත්‍රික්කයක්ම, ඒ කියන්නේ යාපනය, මඩකලපුව සහ වන්නි කියන දිස්ත්‍රික්ක තුන ඇරෙන්නට අනෙක් හැම දිස්ත්‍රික්කයක්ම ජයග්‍රහණය කළා තියෙනවා. මේක සුවිශේෂ දෙයක්. මොකද මීට කලින් අවස්ථාවලදී ඔවුනට කොළඹ, ඒ වගේම ඒ සදාස පුරක්ෂණග ඉන්න ප්‍රදේශවල ජයග්‍රහණය කරන්නට අපහසු වුණා. නමුත් මේ අවස්ථාවේදී අර උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක තුන හැරෙන්නට අනිත් හැම දිස්ත්‍රික්කයකින්ම ඔවුන්ට තමන්ගේ ප්‍රතිශතය වැඩි කරගන්නට හැකි වෙලා තියෙනවා. ඒ එක්කම මුළු රටේම ඡන්ද ප්‍රමාණය දිහා බලපුවාම ඔවුන්ට ඡන්ද 68,53,000කට අධික ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. මේක ඇත්තටම අපි සංසන්දනය කරොත් ජනාධිපතිවරණයත් එක්ක සංසන්දනය කරොත් පොඩි අඩුවීමක් තියෙනවා. නමුත් මේ මැතිවරණය පවත් වෙනකොට මේ මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව ජනාධිපතිවරණයට වඩා හුඟක් අඩුයි. ජනාධිපතිවරණයේදී 183කට අධික ඡන්ද ප්‍රකාශ කිරීමක් සිද්ධ වුණා. නමුත් මේ මැතිවරණයේදී ඒක 171කට විතර වගේ සීමා වුණා. විශේෂයෙන්ම මේ කොරෝනා තත්ත්වය නිසා බොහෝ අවස්ථාවකට ජනාධිපතිවරණයකට පසුව ඒකේ කිට්ටුම පවත්වන මහමැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීම අඩුවීමේ ප්‍රවණතාවයක් සාමාන්‍යයෙන් දකින්නට තියෙනවා. ඉතින් එවැනිම දෙයක් මේ අවස්ථාවේ සිදු වුණා. ඊට අමතරව කොරෝනා තර්ජනය නිසා සමහර උදවිය අධෛර්යවන්නට ඇති මේ ඡන්දය ප්‍රකාශ කරන්නට. ඒ නිසා තමයි මේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රමාණය අඩු වුණේ. ඒ කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමන්ගේ ඡන්ද ප්‍රතිශතය අපි බැලුවොත් ජනාධිපතිවරණයට සාපේක්ෂව බැලුවොත් ඊට වඩා වැඩි ප්‍රතිශතයක් මේ මැතිවරණයේදී ලබාගෙන තියෙනවා. මේ අවස්ථාවේදී ඔවුන් 159%කට අධික ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. ඒක අපි සංසන්දනය කරන්න පුළුවන් ජනාධිපතිවරණයේදී 52.25ක් ලැබුවේ. ඉතින් ප්‍රතිශතයක් හරියට විශාල වර්ධනයක් ඔවුන්ගේ ඡන්ද ප්‍රතිශතේ පෙන්නුම් කළා තියෙනවා. ඉතින් ලංකාවේ උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක ඇරෙන්නට අනිත් හැම දිස්ත්‍රික්කයකදීම ඔවුන්ට මේ විදිහට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙලා තියෙනවා. වන්නි දිස්ත්‍රික්කෙත් දිල්රුක්ෂි විශේෂ කාරණාවක් වන්නේ ප්‍රථම වතාවට ඔවුන්ට හැකියාවක් ලැබුණා, පුජ්ජන පෙරමුණට හැකියාවක් ලැබුණා වන්නි දිස්ත්‍රික්කේ එක ආසනයක් ජයග්‍රහණය කරන්නට. මේකත් ඉතාම සුවිශේෂ දෙයක්. මොකද ඔවුන් ඒ වන්නි ලයිස්තුවට නම් කරපු අපේක්ෂකයන්ගේ බොහෝ වෙලාවට ඒ අපේක්ෂකයන්ගේ තිබිච්ච ආකර්ෂණීයත්වය නිසා තමයි මේ විදිහට ඒ ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන වන්නි දිස්ත්‍රික්කෙන් මන්ත්‍රී ආසනයක් ජයග්‍රහණය කරන්නට ඔවුන්ට හැකියාව ලැබුණේ.
ආකර්ෂණීය අපේක්ෂකයන් කියලා කිව්වහම අපිට නම් වශයෙන් සඳහන් කිරීමක් කරන්න පුළුවන්කමක් තියෙනවද?
මෙතන ඇත්තටම බොහෝ දෙනෙක් අහලා තියෙන පුළුවන් කර්නල් රත්නප්‍රිය බන්දු කියලා. ඔහු උතුරේ රාජකාරී කරමින් ඉන්න අවස්ථාවේදී සාමාන්‍ය ජනතාවට ඔවුන්ගේ එදිනෙදා අවශ්‍ය කටයුතු ඒ වගේම පුනරුත්ථාපන කටයුතු වලදී ඔහු දෙමළ ද්‍රවිඩ ජනතාව සමග ඉතාමත්ම කිට්ටු සම්බන්ධතාවයක් ඇති කරගෙන තිබුණා. ඔහු ඒ ප්‍රදේශයෙන් විශ්‍රාම යන අවස්ථාවේදී ද්‍රවිඩ ජනතාව ඇත්තටම ඒ අවංකවම කම්පාවට පත් වෙලා ඔහු ඉතාමත්ම ආදරයෙන් ඒ අවස්ථාවේදී ඔහුට සංග්‍රහ කරලා තිබුණා. ඔහුට ඇත්තටම අපි කියන මේ ෆෙයාවෙල් පාටි එකක් වගේ එකක් දාලා තිබුණා. එවැනි පුද්ගලයෙක් මේ ප්‍රදේශයට අපේක්ෂකෙක් හැටියට ඇවිීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ උපක්‍රමශීලීව ඒක කරලා තිබුණා. ඒක නිසා ඔවුන්ට බොහෝ වෙලාවට ද්‍රවිඩ පක්ෂ මොකද මතයක් තියෙනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිංහල බෞද්ධ ඡන්ද මත යටන පක්ෂයක්. සුළු ජාතීන්ගේ පක්ෂවලින් ඔවුන්ට සහයක් ලැබෙන්නේ නැtei කියලා. නමුත් මේ අවස්ථාවේදී ඒ වන්නි දිස්ත්‍රික්කේ බොහෝ විට ද්‍රවිඩ ජනතාවගේ ඡන්දෙන් තමයි රත්නප්‍රිය බන්දු විශ්‍රාමගේ කර්නල්වරයා දැන් මන්ත්‍රීවරයෙක් හැටියට තේරිපත් වෙලා තියෙනවා.
අමල්, දැන් ඔබ සඳහන් කරපු ආකාරයට දැන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියලා කියන්නේ සිංහල බෞද්ධ පසුබිමක් සහිතව මේ ජනතාවට සමීප වෙන පක්ෂයක් කියන ආකල්පය තියෙනවා. දැන් එහෙම බැලුවාම සිංහල පසුබිමක් සහිත පක්ෂවලට උතුරු නැගෙනහිර ප්‍රදේශවලදී සැලකිය යුතු මට්ටමේ ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට මේ වෙනකන් විශාල අපහසුතාවක් තිබුණා. නමුත් මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, අපි දන්නවා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය කියන නම යටතේ දෙමළ පක්ෂත් ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකතු ගෙන උතුරු නැගෙනහිර ඡන්ද සටනට ප්‍රවිෂ්ඨ වුණා. ඉතින් එහෙම බැලුවාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනදාට වඩා කලින් පැවති ඡන්දවලට වඩා උතුරු නැගෙනහිර ඡන්ද ලබා ගැනීම අතින් යම් සාර්ථකත්වයක් පෙන්වලා තියෙනවා. දැන් මෙතන වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට හේතුව මොකක් කියලාද අපිට විශ්වාස කරන්න පුළුවන්කමක් තියෙන්නේ?
බොහෝ දුරට දෘක්ෂි සම්ප්‍රදායික ද්‍රවිඩ පක්ෂ කෙරෙහි ජනතාවගේ යම්කිසි පිරිහීමක් තියෙන බව මේ ඡන්ද ප්‍රතිඵලයෙන් පේනවා. මේට කලින් අවස්ථාවලදී යාපනයේ ඒ වගේම කිලිනොච්චිය සහ වවුනියාව කියන ප්‍රදේශවල අපි දුටුවා දෙමළ සන්ධානය ඔවුන්ගේ අපේක්ෂකයන් බොහෝ වෙලාවට 70%-75% ඡන්ද ලබා ගත්තා මැතිවරණවලදී. නමුත් මේ අවස්ථාවේදී දෙමළ සන්ධානයේ ඡන්ද ප්‍රතිශතය සමහර අවස්ථාවලදී 28%-ට වගේ අඩු වෙලා තියෙනවා. වවුනියාවේ අපි බැලුවොත් ඡන්ද කොට්ටාෂේ 28%-ට අඩු වෙලා තියෙනවා. එතකොට මුලදී වල ඔවුන්ගේ ඡන්ද ප්‍රතිශතය 44%. නමුත් මීට කලින් අවස්ථාවලදී ඒක 3-2% වැඩි ඡන්ද ප්‍රමාණයක් ඔවුන් ලබාගෙන තිබුණා. ඉතින් එක්තරා විදිහකට මේ සම්ප්‍රදායික දෙමළ පක්ෂ ජනතාව එක්තරා දුරකට ප්‍රතික්ෂේප කිරීමක් හැටියට මේක දකින්නත් පුළුවන්. අනිත් කාරණාව තමයි පොදුජන පෙරමුණත් එක්ක එකට කටයුතු කරන පක්ෂවලට වැඩි සහාය ලැබීමක්. සමහර විට දැන් අපි බැලුවොත් EPDP වගේ පක්ෂය, EPDP එකට මීට කලින් අවස්ථාවේ තිබුණේ උතුරේ එක മന്ത്രി ආසනයක් පමණයි. නමුත් මේ මැතිවරණයේදී ඔවුන්ගේ ආසන සංඛ්‍යාව දෙගුණ කරගන්න හැකි වෙලා තියෙනවා. ඩග්ලස් දේවානන්දට කයිට්ස් ඡන්ද කොට්ටාෂේ දිනන අතරතුරේදීම ඔහුට යාපනයෙන් එක മന്ത്രി ආසනයකුත්, වන්නේන් තව മന്ത്രി ආසනයකුත් ලැබෙනවා. මීට කලින් මැතිවරණයේදී එහෙම තිබුණේ නැහැ. ඉතින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කිට්ටු පක්ෂයක් හැටියට ඔවුන්ට ඒකෙනුත් සමහර විට වාසියක් අත් වෙලා තියෙනවා. අනික් අතට දිලෘක්ෂ යාපනය දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂකයන් ඉදිරිපත් කරේ නැහැ. ඒ වෙනුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට තමයි ද්‍රවිඩ අපේක්ෂකයන්ව ඒ දිස්ත්‍රික්කයට නම් කළ තිබුණේ. උපක්‍රමශීලීව ඒ කළාද කියලා කියන්න අමාරුයි. නමුත් එතනදී බොහොම සාර්ථකව ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙකුත් ජයග්‍රහණය කළා තියෙනවා. මේකත් ඇත්තටම මීට කලින් අපි නොදුටු ප්‍රවණතාවයක්. ඉතින් ඒ අතින් බලපුවාම ද්‍රවිඩ ජනතාවගේ ඡන්දය සිංහල බහුතරයක් තියෙන මේ පක්ෂයට ලැබීම එක්තරා සුවිශේෂ කාරණාවක්. මොකද මීට කලින් අවස්ථාවලදී මේ මෑත කාලයේදී එවැනි ප්‍රවණතාවයක් අපි නොදුටුපු නිසා.
හොඳයි, දැන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වෙනකන් ලබාගෙන තියෙන ඡන්ද සංඛ්‍යාව අනුව පාර්ලිමේන්තුවේ ලබාගත හැකි සමස්ත മന്ത്രി ආසන සංඛ්‍යාව කොපමණද, සහ ඒ වගේම ඡන්දයට කලින් ඉඳන් යම් ඉල්ලීමක් තිබුණා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනතාවට අපිට 3/2 බලය ලබා දෙන්න කියලා. මේ 3/2 බලය ලබා ගැනීම කොයි ආකාරයෙන් සිද්ධ වේවිද? ඔවුන්ට ඒක කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ කොයි විදිහෙන්ද?
ඔව්, දිලෘෂ්, අපිට දැනට මේ ප්‍රතිවල වලින් තේන විදිහට නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තනිවම ආසන 146ක් තියෙනවා. නමුත් මේ පාර්ලිමේන්තුවේ 3/2 බලයක් ලබා ගන්නට අවශ්‍ය නම් മന്ത്രി ආසන 150ක් ඕන. ඒ කියන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තව മന്ത്രി ආසන 4ක් ලබා ගන්නට අවශ්‍යයි. නමුත් මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්නටත් කලින් ඔවුන් සමග සම්දානම්ගත වෙලා හිටපු පක්ෂ මේ වෙනකොට മന്ത്രി ආසන 5ක් ජයග්‍රහණය කරලා තියෙනවා තනිවම. එතකොට ඒ മന്ത്രി ආසන 5ත් අපිට හිතන්න පුළුවන් ඒවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එකතු වෙයි ඉදිරියේදී ඇති කරන ආණ්ඩුවකදී. විශේෂයෙන්ම EPDP පක්ෂය, ඩග්ලස් දේවානන්දගේ EPDP පක්ෂය ඔවුන් ආසන 2ක් ලබාගෙන තියෙනවා. ඒ එක්කම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටියට අංගජන් කියන අපේක්ෂකයා ඔහු යාපනයේ දිස්ත්‍රික්කයේ മന്ത്രി කෙනෙක් හැටියට තේරීපත් වෙලා තියෙනවා. ඒ එක්කම නැගෙනහිර TMVP එහෙම නැත්නම් කරුණා පාර්ශවය කියලා කියන ඒ පක්ෂය ඔවුනුත් ආසනයක් ලබාගෙන තියෙනවා මඩකලපුව දිස්ත්‍රික්කයෙන්. ඊට අමතරව නැෂනල් කොංග්‍රස් කියන අතවුල්ලා මීට කලින් හිටපු ඇමතිවරයාගේ පක්ෂයත් ආසනයක් විනාගෙන තියෙනවා. ඉතින් ඒ විදිහට ආසන 5ක් එකතු කරපුවාම කිසි කරදරයක් නැතුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රජයක් ඉදිරි පාර්ලිමේන්තුවේ නියෝජනය කරනවා. ඔවුනට තනිවම ඒ 3/2 බලය මේ ඉදිරියේදී, ඒ කියන්නේ අගෝස්තු 20 වෙනිදා රැස් වෙන්න තියෙන පාර්ලිමේන්තුවේදී අනිවාර්යයෙන්ම ඔවුන්ට යටත් පිරිසෙන් മന്ത്രി ආසන 151ක් ඇති 3/2 බලයක් තියෙන රජයක් ස්ථාපිත කරන්න අවස්ථාව ලැබෙනවා.
දැන් මේ ළඟට මගේ අවධානය යොමු වෙන්නේ අමල් දෙවන ප්‍රධාන වශයෙන් ඡන්දය ලබාගත් පක්ෂය සමගි ජන බලවේගය. දැන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වගේම තමයි මේ සමගි ජන බලවේගය ප්‍රධාන පක්ෂයෙන් කඩාගෙන ගිහිල්ලා ඉවතට ගිහිල්ලා වෙනම පිහිටවාගත් පක්ෂය, එක්සත් ජාතික පක්ෂයෙන් එළියට ගිය පිරිස ඉන්න පක්ෂය සමගි ජන බලවේගය. සමගි ජන බලවේගයේ ඡන්ද ලබා ගැනීම අතින් ගත්තාම වැඩිපුරම ඡන්ද ලබාගත් දිස්ත්‍රික්ක විදිහට මොනවද අපිට හඳුනා ගන්න හැකියාවක් ලැබෙන්නේ?
දෙලොෂි, මේ අවස්ථාවේදී කොළඹ දිස්ත්‍රික්කයේ ඔවුන්ට යම්කිසි ප්‍රවණතාවක් තිබුණා. කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තාම දිස්ත්‍රික්කයේ ඇතුලේ කොළඹ නගර කේන්ද්‍ර කරගෙන විශේෂයෙන්ම මැද කොළඹ, එතකොට උතුරු කොළඹ, බටහිර කොළඹ, බොරැල්ල සහ දෙහිවල කියන ආසන තමයි ඔවුන්ට ජයග්‍රහණය කරන්න හැකි වුණේ. අබැලුවොත් එක්සත් ජාතික පක්ෂයේ මීට කලින් අවස්ථාවලදී ගත්ත ඡන්ද ප්‍රමාණයත් එක්ක බලපුවාම ඊට වඩා අඩු ප්‍රමාණයක් තමයි ලබාගෙන තිබුණේ. නමුත් ඔවුන්ට හැකියාව ලැබුණා ඒ සම්ප්‍රදායිකව එක්සත් ජාතික පක්ෂයේ බලකොටු වෙලා තිබිච්ච කොළඹ නගරයේ ආසන්නයේ තියෙන ආසනවල ජය තහවුරු කරගන්න. නමුත් ඒ ජය මීට කලින් එක්සත් ජාතික පක්ෂය ලබාගත් ජයට වඩා අඩු ප්‍රමාණයක් හැටියට තමයි සඳහන් වෙන්නේ. අනෙකුත් රටේ අනෙකුත් ප්‍රදේශවල ඔවුන් ඇත්තටම පහුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස ලබාගත් ඡන්ද ප්‍රමාණයටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි ලබාගත්තේ. සමහර ස්ථානවල ඔවුන් තුන්වන ස්ථානයටත් පත් වෙලා තිබුණ ස්ථාන කීපයකදී. නමුත් මේ දෙවනතන ලබාගන්නේ ආසන 47ක් ඔවුන් දිස්ත්‍රික්ක මට්ටමින් ලබා ගැනීමෙනුත් ජාතික ලයිස්තුවෙන් තවත් ආසන 6ක් ලබා ගැනීමෙනුත් ඒ අනුව ආසන 53ක් අරගෙන මේ පාර්ලිමේන්තුවේ ඉදිරියේදී ඇති කරන පාර්ලිමේන්තුවේදී දෙවන තැන ලබා ගන්න හැකි වෙලා තියෙනවා. ඔවුන් දෙවන ස්ථානය ලබා ගත්තාට ඔවුන්ට අර සම්ප්‍රදායික එක්සත් ජාතික පාක්ෂික පාක්ෂිකයන්ගේ සහය එහෙම නැත්නම් අපි කියනවා මේ බේස් එක ට්‍රැඩිෂනල් බේස් එක ඒකේ ඡන්ද ලබා ගන්න පුළුවන් වුණාද කියන ප්‍රශ්නයක් තියෙනවා. මොකද මුළු එක්සත් ජාතික පක්ෂයේම සජිත් ප්‍රේමදාසගේ මේ සමග ජන බලවේගයට හැරිච්ච බවක් පේන නැහැ.
අමල් දැන් මේ සමගි ජන බලවේගය පිළිබඳව කතා බහ කරද්දී ඔවුන්ට මේ එක්සත් ජාතික පක්ෂ පසුබිමක් තියෙනවනේ. දැන් අපි දන්නවා මේ වෙනකන් පැවතුණු ඡන්දවලදී උතුරු නැගෙනහිර කලාපය පිළිබඳව ගත්තහම දෙමළ පක්ෂවලට අමතරව සිංහල පසුබිමක් සහිත පක්ෂවලින් වැඩිපුර ඡන්ද ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ එක්සත් ජාතික පක්ෂයට. ඉතින් එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී ගිය පිරිස බවට පත් වුණාට මොවුන්ට අපි දකින්නේ විශේෂිත හැකියාවක් ලැබෙනවා කියලා උතුරු නැගෙනහිර පැත්තෙන් වැඩිපුර ඡන්ද ලබා ගන්න. ඒකට හේතුව මොකක් කියලාද අපිට මෙවර ප්‍රතිඵලය හරහා පෙනියන්නේ?
බොහෝ දුරට දිලදුක්ෂි සුළු ජාතික කොටස් එක්සත් ජාතික පක්ෂයත් එක්ක තවම රැඳී ඉන්නවා කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. මොකද මේ ප්‍රතිඵලය දිහා බලපුවාම සුළු ජාතීන් ඉන්න ප්‍රදේශවල සමග ජන බලවේගයට ඔවුන්ගේ ඡන්ද ප්‍රමාණය වැඩි කර ගැනීමේ හැකියාවක් ලැබිලා නැහැ. විශේෂයෙන්ම බැලුවොත් යාපන දිස්ත්‍රික්කයේ ඔවුන්ට ආසනයක් දිනා ගන්න බැරි වෙලා තියෙනවා. නමුත් මීට කලින් අවස්ථාවලදී එක්සත් ජාතික පක්ෂය යාපනයේ එක ආසනයක් ලබාගත්තු පක්ෂයක්. අපි දන්නවා මීට කලින් අවස්ථාවලදී විජේකලා මහේශ්වරි ඇය පාර්ලිමේන්තුව නියෝජනය කරේ යාපන දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරියක් හැටියට. මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයටවත් සමග ජන බලවේගයටවත් යාපනයෙන් මන්ත්‍රී කෙනෙක් පත් කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ එක්කම දිලදුක්ෂි අපි බැලුවොත් සමගි ජන බලවේගයේ ගත්තු ඡන්ද ප්‍රමාණය ඇත්තටම ජනාධිපතිවරණයේදී ගත්ත ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයක් තමයි ඔවුන්ට මේ අවස්ථාවේදී හම්බ වුණේ. 24%කට අඩු ඡන්ද ප්‍රතිශතයක් ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය 27,71,000කට ටිකක් වැඩි. ඉතින් මේක ඉතාමත්ම අඩු තත්වයක්. ඇත්තට මේ අවස්ථාවේදී ප්‍රධානම කාරණාවක් වෙන්නේ මේ සියලුම විපක්ෂයේ ඒ කොටස්වල ඡන්ද එකතු කරත් ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාවට කිට්ටු වෙන්නත් අමාරුයි.
අපි මීළඟට මේ එක්සත් ජාතික පක්ෂය පිළිබඳව කතා බහ කරමු. ඇත්තටම මම කලින් සඳහන් කරා වගේ ශ්‍රී ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂය 1946 වසරේ ඩී.එස් සේනානායක මහතාගේ මූලිකත්වයෙන් යුක්තව ආරම්භ වුණු මේ පක්ෂයට මෙවර මැතිවරණයේදී අත්තු නිර්ණම පිළිබඳව කතා බහ කරද්දී ඇත්තටම මේ මොකක්ද මේ පක්ෂයට උනේ කියන වික්ෂිප්තභාවය හැමෝටම ඇති වෙලා තියෙනවා. මෙතරම් අඩු ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනී කියලා මං හිතන්නේ කවුරුත් විශ්වාස කළයි කියලා. එක්සත් ජාතික පක්ෂයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය සහ එක්සත් ජාතික පක්ෂයේ මේ ප්‍රතිපලය හරහා ඇත්තල තියෙන ඉරණම පිළිබඳව අපි විශ්ලේෂණයක යෙදුණු තින් අමල් මොනවද තියෙන විශේෂතා?
මේක ඇත්තටම ඉත සුවිශේෂම කාරණාව තමයි දිලදුක්ෂි ලංකාවේ ඉතිහාසයේ නොවිච්ච විදියට ප්‍රධාන පක්ෂයක් එක ආසනයකට අඩු වෙලා තියෙනවා. මේ පහුගිය පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයට ආසන 106ක් තිබුණා. දැන් ඒක එකකට අඩු වෙලා තියෙනවා. මේක ඇත්තටම ශ්‍රී ලංකා වාර්තාවක් සමහර විට මේක ඇත්තටම ලෝක වාර්තාවක් වෙන්න පුළුවන්. මෙතරම් ප්‍රබල පක්ෂයක් කොහොමද මේ වගේ එක ආසනයකට අඩු උනේ කියලා. අතර මේ ඒ එක ආසනෙත් ලැබිලා තියෙන්නේ ජාතික ලයිස්තුවෙන් ලැබිච්ච එකක් හැටියටයි. ජාතික ලයිස්තුවෙන් මේ ආසනෙ ලැබිච්ච බව තහවුරු කරන්නට අවශ්‍යයි බැතිවරණ කොමිසම. අපිට දැනට තියෙන සංඛ්‍යාලේඛන අනුව අපිට උපකල්පනය කරන්න පුළුවන් ඔවුන්ට ජාතික ලයිස්තුවෙන් ආසනයක් ලැබුණයි කියලා. හැබැයි ඔවුන් සමස්තයක් හැටියට ගත්ත ඡන්ද ප්‍රමාණය සලකලා බලපුවාම ඒක ඉතාමත්ම අල්පයි. 2.1% ඡන්ද ප්‍රතිශතයක් තමයි ඔවුන්ට තියෙන්නේ. ඡන්ද වශයෙන් බලපුවාම ඒක 250,000කටත් වඩා අඩුයි. හරිම ඡන්ද ප්‍රමාණය තමයි 249,435. බොහෝ ප්‍රදේශවල දිලදුක්ෂි බොහෝ මැතිවරණ කොට්ටාසවල ප්‍රතික්ෂේප වෙච්ච ඡන්ද ප්‍රමාණය එක්සත් ජාතික පක්ෂයේ ගත්ත ඡන්ද ප්‍රමාණයට වඩා වැඩි වුණා. ඒ තරම් අසරණ තත්ත්වයකට එක්සත් ජාතික පක්ෂය වැටලා තිබුණා මේ මැතිවරණයේදී.
දැන් මේ එක්සත් ජාතික පක්ෂයේ ලැබපු මේ දැවැන්ත පරාජයත් එක්ක මේ පක්ෂ නායකත්වයේ සම්බන්ධ වෙන කාරණාව අපිට ඉදිරියේදී ඇහිවි වඩාත් දැඩිව කතා බහට ලක් වෙනවා. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට කොයි වගේ ඉරණමක් අත් වේවිද මේ තියෙන දැවැන්ත පරාජයත් එක්ක? ඒ වගේම අපි දන්නවා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෝ ඉන්නවා. රවි කරුණානායක, නවීන් දිසානායක මේ වගේ පරණ සමාජිකයෝ ඉන්නවා. දැන් මේ අයත් මේ ඉවතට විසි වෙනවා මේ තියෙන අවම ප්‍රතිඵලයත් එක්ක. මොකක් වෙයිද එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෝ සහ පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් කතා බහ කරන්නේ?
විතර නිර්විකෂී එක්සත් ජාතික පක්ෂයෙන් අපිට මේ වෙනකොට නිල වශයෙන් ප්‍රකාශයක් ප්‍රතිචාරයක් දැක්වෙන්නේ නැහැ මේ ප්‍රතිඵලය සම්බන්ධයෙන්. නමුත් වජිර අබේවර්ධන හිටපු ඇමතිවරයා ඔහු පුවත්පත් සාකච්ඡාවකදී පිළිගත්තා ඔවුන් ඔවුන්ගේ පක්ෂය බොහොම දැඩිව ඡන්දදායකයා විසින් ප්‍රතික්ෂේප කළා තියෙනවා කියලා. ඔහු මේ පරාජය පිළිගන්නවයි කියලත් කිව්වා. ඒ එක්කම තමන්ගේ පක්ෂය නැවත ගොඩනගා ගැනීමේ කටයුත්තේ අවශ්‍යතාවයත් ඔහු සඳහන් කරා. නමුත් නායකත්වයේ වෙනසක් පිළිබඳව නම් ඔහු ඉඟියක් දැක්වෙන්නේ නැහැ. නමුත් මෙතනින් ඉදිරියට කොහොමද එක්සත් ජාතික පක්ෂය මොකද්ද ගන්න පියවර කියන එක අපිට දැනට හිතා ගන්න අමාරුයි. මොකද රනිල් වික්‍රමසිංහ ඔහු මැතිවරණයට මුහුණ දීලා මැතිවරණේ පරාජය වුණා. නමුත් දැන් පක්ෂයට ජාතික ලයිස්තුවෙන් එක අවස්ථාවක් ලැබිලා තියෙනවා මන්ත්‍රී කෙනෙක් පාර්ලිමේන්තුවට යවන්න. ඉතින් ඒ අවස්ථාව රනිල් වික්‍රමසිංහ ලබා ගනීවිද, එහෙමත් නැත්නම් වෙන කෙනෙකුට එය ලබා දීලා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වෙනසක් සිදු වෙයිද කියන කාරණාව තමයි බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නේ. ඇත්තටම මේක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් බලාපොරොත්තු නොවිච්ච විදියට නොවිච්ච තරමේ පරාජයක් තමයි එක්සත් ජාතික පක්ෂයේ ලැබුවේ. මෙතන මේ එක්සත් ජාතික පක්ෂයේ මුහුණ දීලා තියෙන ඉතාමත්ම ඛේදජනක තත්ත්වයේ මැද්දේ කොයි විදියට ඔවුන් ඉදිරි පියවර ගනීවිද කියලා හිතන්නට අමාරුයි. මේ වෙනකොට පක්ෂයේ රනිල් වික්‍රමසිංහ නායකතුමාත් එක්කලා ඔහු සමග හිට පක්ෂයේ හිටපු සියලුම දෙනා මේ වෙනකොට පරාජය වෙලා තියෙනවා. අපි දන්නවා නවින් දිසානායක, එතකොට රුවන් විජේවර්ධන, රවි කරුණානායක, මේ සියලුම දෙනා අද පරාජිත තත්ත්වයට පත් වෙලා ඔවුන්ගේ ඇත්තටම දේශපාලන අනාගතයේ ලොකු ප්‍රශ්නාර්ථයකට මුහුණ දීලා තියෙනවා.
මීළඟට අපි අවධානයට ලක් කරමු ජාතික ජනබලවේගයට මොකද උනේ මෙවර මහමැතිවරණයේ ප්‍රතිඵලය අනුව කියලා. අපි දන්නවා ජනතා විමුක්ති පෙරමුණ සහ මේ ස්වාධීන කණ්ඩායම එකතු වෙලා ජාතික ජනබලවේගය යන නමින් මහමැතිවරණයට ඉදිරිපත් වුණා. බොහෝ දෙනෙක් විශ්වාස කළාමල් මේ රට මුහුණ පාලා තියෙන තත්ත්වයත් එක්ක රටේ ආර්ථිකය පැත්තෙන් ගත්තත් වංචා දූෂණ සම්බන්ධව වන කාරණාව පිළිබඳව ගත්තත් මේ ජනතා විමුක්ති පෙරමුණ වගේ කණ්ඩායම් ඉන්න ඕනේ පාර්ලිමේන්තුව ඇතුලේ. ජාතික ජනබලවේගයට යනුව ගියොත් එහෙම වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබේවි කියන උපකල්පනයකට ජනතාව ඇවිල්ලා හිටියා. හැබැයි අපේ ආදරණීය අසන්නන්ට මතක ඇති අපි අඟහරුවාද දවසේ මැතිවරණයට කලින් දවසේ පූර්ව මත විමසුම් හරහා ලැබෙන ඵලයක් පිළිබඳව යම් විශ්ලේෂණයක් යෙදුණා. එතනදී අමල් ඔබටත් මතක ඇති ඒ පූර්ව මත විමසුම් වලත් හෙළිදරව් කිරීමක් කළා තිබුණා. ජනතා විමුක්ති පෙරමුණට තිබුණට වඩා ඡන්ද ලබා ගැනීම හැකියාවක් ලැබෙන එකක් නැති වෙයි කියලා. ඒක සනාථ වෙනවා මෙවර මහමැතිවරණයේ ප්‍රතිඵලයත් එක්ක. ජාතික ජනබලවේගයට අත්ුණු ඉරණම, ඡන්ද ප්‍රතිඵල සහ ලබාගත හැකි මන්ත්‍රී ආසන සංඛ්‍යාව පිළිබඳව අපි විශ්ලේෂණයක් යෙදුණු තින් මීළඟට.
ඔව් දිලක්ෂි, ජාතික ජනබලවේගය ඔවුන් බලාපොරොත්තු වුණා ඔවුන්ට, ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ හැටියට පාර්ලිමේන්තුවේ තිබිච්ච මන්ත්‍රී ආසන 6 තව වැඩි කරගන්න හැකි වෙයි කියලා. ඒක දෙගුණ කරගන්න වගේ බලාපොරොත්තුවක් තමයි ඔවුන්ට තිබුණේ. ඒ එකම හුඟක් අය විශ්වාස කරා එක්සත් ජාතික පක්ෂයේ බෙදීමත් එක්කලා විපක්ෂයේ කැඩී බිඳී යාමත් එක්කලා ඒ පාර්ලිමේන්තුවේදී කරන්නට අවශ්‍ය විපක්ෂයේ කාර්යභාරය කිරීම සඳහා ජාතික ජනබලවේගයේ හොඳ අලුත් දෙඹුරුවක් ඇති පක්ෂයක් හැටියට ඔවුන් පාර්ලිමේන්තුවට වැඩිපුර මන්ත්‍රීවරු ඔවුන්ගෙන් තේරෙයි කියලා. කොටින්ම බැසිල් රාජපක්ෂත් කියා සිටිය ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂ පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි කියලා. නමුත් මේ අවස්ථාවේදී ඔවුන් ඇත්තටම ගිය පාර්ලිමේන්තුවේ තිබුණ මන්ත්‍රී සංඛ්‍යාවට වඩා හරි අඩක් අඩු වෙච්ච බවක් තමයි අපිට නිල ප්‍රතිඵලවලින් පෙනියන්නේ. ඔවුනට දිස්ත්‍රික්ක මට්ටමින් ලබා ගන්න පුළුවන් වුණේ මන්ත්‍රී ආසන 2යි කොළඹයි ගම්පහෙන් පමණයි. ඊට අමතරව ජාතික ලයිස්තුවෙන් ඔවුන්ට එක ආසනයක් හිමි වෙනවා. ඔවුන් ලබාගත් ඡන්ද 445,000කට වැඩි ප්‍රමාණයක් මුළු ප්‍රකාශිත ඡන්ද වලින් 3.84%ක් ඔවුන් ලබා ගත්තා. මෙතන විශේෂ කාරණාව තමයි ඔවුන් එක්සත් ජාතික පක්ෂයට වඩා දෙගුණයක විතර වගේ ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීම තමයි සුවිශේෂ කාරණාව. ඒ වුණාට ඔවුන්ට මන්ත්‍රී ආසන ලබා ගන්න පුළුවන් වෙලා තියෙන 3යි. ඉතින් මෙතනදී අනුර කුමාර දිසානායක පක්ෂයේ නායකයා හැටියට ඔහු තේරිපත් වෙච්ච බවක් තමයි අපිට දැනට දැනගන්න තියෙන්නේ. ඊට අමතරව විජිත හේරත් බොහෝ දුරට තේරිපත් වෙන්නේ නැති කියලා විශ්වාස කරනවා. ජාතික ලයිසන් කාව යෝජනා කරයිද කියන එක අපිට තාම දැනගන්න ලැබිලා නැහැ. නමුත් ඔවුන්ගේ සුනිල් හඳුනෙත්ති, ඒ වගේම බිමල් රත්නායක වගේ පක්ෂයේ ප්‍රබලයන් සහ විපක්ෂයේ කාර්යභාරය ඉතාමත්ම කාර්යක්ෂම පාර්ලිමේන්තු සිදු කරපු ඒ මන්ත්‍රීවරු ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඉතින් ජාතික ජන බලවේගයේ ඔවුන් හිතුවට වඩා පරාජයකට ඇත්තටම ඔවුන්ට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා.
අපි මේ විමර්ශනයේ අවධානය යොමු කරමු ඊළඟට අමල් මේ දෙමළ පක්ෂ පිළිබඳව. දෙමළ පක්ෂ පිළිබඳව කතා බහ කරද්දී TNA-ගේ ප්‍රධාන පක්ෂය ඉලංගේ තමිල් අරසු කච්චි පක්ෂය මෙවර දැඩි පසුබෑමකට ලක් වෙලා තියෙනවා කියලා අපිට වාර්තා වෙන උතුරු නැගෙනහිර ප්‍රදේශ පිළිබඳව කතා බහ කරද්දී. ඒ වගේම මෙවර ඉදිරියට පැමිණලා තියෙන අනිකුත් දෙමළ පක්ෂ කිහිපයකුත් අපිට කැපී පෙනෙනවා. එහෙම ගත්තාම සමස්තව දෙමළ පක්ෂ පිළිබඳව වන විමර්ශනයේදී ඔවුන් කොපමණ ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන තියෙනවද, පසුබෑපු සහ ඉදිරියට ඇවිල්ලා තියෙන පක්ෂ පිළිබඳව කතා බහ කරද්දී මොනවද අපිට දකින්නට තියෙන විශේෂතා?
දිලෘක්ෂි, දැන් ගිය පාර්ලිමේන්තුව බැලුවොත් ඒකේ දෙමළ සංධානයට ආසන 17ක් හිමි වෙලා තිබුණා. ඒ 17න් එක මන්ත්‍රීවරයෙක් ඔවුන්ගෙන් ගිලිහිලා ගියා. එතකොට ඔවුන්ගේ තිබිච්ච ආසන සංඛ්‍යාව 16කට අඩු වුණා. දැන් මේ මැතිවරණයේදී තවත් ඔවුන්ගේ ආසන සංඛ්‍යාව 6කින් අඩු වෙලා තියෙනවා. දෙමළ සංධානය ආසන 10ක් පමණයි මේ අවස්ථාවේදී ලබා ගත්තේ. ඔවුන් දිස්ත්‍රික්ක මට්ටමින් මේ දිස්ත්‍රික්ක 3න් ඔවුන් ලබාගෙන තියෙන ආසන 9ක් ජාතික ලයිස්තුවෙන් එක ආසනයක් ලබාගෙන තියෙනවා. මේ දෙමළ සංධානයේ ඇතුලේ දිලෘක්ෂි නොයෙකුත් දෙමළ පක්ෂ ඉන්නවා. එතනදී අපිට දැනගන්න ලැබුණා MA සුමන්දිරන් දෙමළ සංධානයේ සම්බන්ධන් නායකයන්ගෙන් පසුව පක්ෂයේ නායකත්වය සඳහා දැම්මම හැඩගස්වන MA සුමන්දිරන් යාපනයේ අන්ත පරාජයකට පත් වුණයි කියලා. මෙතනදී දෙමළ සංධානය එක්සත් ජාතික පක්ෂ රජයත් සමග කිට්ටු සම්බන්ධතාවයක් තිබුණයි කියලා දෙමළ ජනතාවගෙන් සෑහෙන චෝදනාවක් තිබුණා. විශේෂයෙන්ම ඔවුන්ගේ ප්‍රදේශවල ඔවුන්ට අවශ්‍ය ඒ සංවර්ධන කටයුතු, ඒ වගේම දෙමළ ජනතාවගේ එදිනෙදා ජීවිතයේ ප්‍රශ්නවලට දෙමළ සංධානයෙන් පිළියම් ලබා ගැනීමට අපහසු වීම කියන චෝදනාව එල්ල වෙලා තිබුණා. ඉතින් බොහෝ දුරට ඒ සම්ප්‍රදායික දෙමළ පක්ෂ ප්‍රතික්ෂේප වෙලා අපි දකිනවා අලුතෙන් තරුණ අපේක්ෂකයන්ගේ නියෝජනයේ ඇතිව මේ මැතිවරණ ඉදිරිපත් වෙච්ච අනිකුත් කුඩා දෙමළ පක්ෂ වෙන්දට වඩා හොඳට ජනතාවගේ සහාය ලබාගෙන තියෙනවා. විශේෂයෙන්ම EPDP එක මීට කලින් එක ආසනයක් තිබිච්ච පක්ෂයක් මේ අවස්ථාවේදී ඔවුන් ආසන දෙකක් ලබාගෙන තියෙනවා. ඒ වගේම තවත් අපි දකිනවා දෙමළ අපේක්ෂකෙක් ආවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියටත් යාපනයේ දිස්ත්‍රික්කයේදී ඔවුන් එක ආසනයක් ලබාගෙන තියෙනවා. මේ ආසනය ඇත්තටම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසනයක් හැටියට අපිට සලකන්න පුළුවන්. ද්‍රවිඩ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරලා ඔවුන් ඒ ආසනය ලබාගෙන තියෙනවා. ඉතින් ඒ එකම දිලෘක්ෂ අපි බැලුවොත් නැගෙනහිර ප්‍රදේශයේ මඩකලපුව TMVP පක්ෂය, මේ කියන්නේ කරුණාගේ පක්ෂය, ඔවුන් එක ආසනයක් ලබාගෙන තියෙනවා. මීට කලින් අවස්ථාවකදීත් ඔවුන් ආසනයක් ලබාගෙන තිබුණා. නමුත් ඊට පසුව පහුගිය මැතිවරණයේදී කරුණට ආසනයක් ලබා ගන්නට බැරි වුණා. නමුත් දැවතත් මේ මැතිවරණයේදී ඔහුට ආසනයක් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ එක්කම අපි බැලුවොත් මුස්ලිම් පක්ෂත් නැගෙනහිර ප්‍රදේශයේ ACMC, ඒ වගේම නැෂනල් කොංග්‍රස් කියන තව අතවුල්ලගේ පක්ෂය, ඔවුන්ටත් ආසනයක් ලබා ගැනීමට හැකි වෙලා තියෙනවා. තනිවම තර්ක කරලා මීට කලින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් එකත් එක්ක හිටපු, දැන් තනිවම තරඟයට ඉදිරිපත් වෙච්ච නැෂනල් කොංග්‍රස්, එමෙතන ජාතික කොංග්‍රසයේ අතවුලටත් එක ආසනයක් හිමි වෙලා තියෙනවා මඩකලපුව දිස්ත්‍රික්කයේ.
අමල්, එතකොට මේ රවුෆ් හකීම්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයත්, බදියුදීන්ගේ නායකත්වයෙන් යුතු ඕල් සිලෝන් මක්කල් කොංග්‍රස් කියන මේ මුස්ලිම් පක්ෂ දෙක කොච්චර ඡන්ද ලබාගෙන තියෙනවද සහ මේ ආසන ලබා ගන්න සමත් වෙලා තියෙනවද?
ඕල් සිලෝන් මුස්ලිම් කොංග්‍රස් රිෂාඩ් බදුදීන්ගේ පක්ෂයට එක ආසනයක් ලැබිලා තියෙන දිලෝක්ෂි. එතකොට SLMC එක, එහෙම නැත්නම් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසේ, ඔවුනුත් තනියම ඉදිරිපත් වුණා මඩකලපුව දිස්ත්‍රික්කයට. මඩකලපුව දිස්ත්‍රික්කයේදී SLMC පක්ෂය එක ආසනයක් ජයග්‍රහණය කරා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සමහර අපේක්ෂකයන් ඉදිරිපත් වුණේ සමගි ජන බලවේගයේ අපේක්ෂකයන් හැටියට. ඉතින් අපිට ඒ සමහර තැන්වල ඒ මනාප ලයිස්තු ලැබිච්ච නැති නිසා අපිට එක පාටිකයන් අමාරුයි කවුද ඒකට තේරිපත් වුණේ කියලා. නමුත් බොහෝ තැන්වලදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ තරඟ වැදුනේ සමගි ජන බලවේගයත් සමගයි.
අමල් එතකොට මේ මනාප සම්බන්ධව නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අද දවස තුලදී ශ්‍රී ලංකා වේලාවෙන් කොයි කීයට වගේ සිද්ධ වෙවි කියලාද වාර්තා වන්නේ?
කොහොමත් දිල්රුක්ෂි, ශ්‍රී ලංකා වේලාවෙන් උදේ වෙනකොට ඒ මනාප ලයිස්තු බොහොමයක් ප්‍රකාශ, අතරම ඔක්කොම වගේ ප්‍රකාශ වෙලා තියෙනට ඕන. සමහර විශේෂම කොළඹ වගේ තැන්වල ඒවා නැවත ගණන් කිරීම නිසා ඒ යම් කිසි ප්‍රමාදයක් තියෙනවා කියලා තියෙනවා. නමුත් කොහොමත් අද දවස වෙනකොට ඒ සියල්ලම අවසන් වෙන්නට ඕන. බොහෝ විට අද හවස වෙනකොට ගැසට් නිවේදනය නිකුත් කරන්නටත් පුළුවන්. මේ පාර්ලිමේන්තුවට 9 වෙනි පාර්ලිමේන්තුවට තේරීපත් වෙච්ච මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත්ව ගැසට් එකක් නිකුත් කිරීමේ හැකියාවක් තියෙනවා. මොකද පාර්ලිමේන්තුව අලුත් පාර්ලිමේන්තුව කැඳවීම 20 වෙනිදාට තීන්දු කළා තියෙනවා. ඒකම බොහෝ දුරට නව අග්‍රාමාත්‍යවරයා දිවුරුන් දීම සති අන්තයේ සිදුවෙන්නට පුළුවන් කියන ඒ විශ්වාසයක් තියෙනවා.
හොඳයි, එහෙමනම් අපේ උත්සාහය උනේ ශ්‍රී ලංකාවේ 9 වෙනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 225 දෙනෙකු තෝරාපත් කර ගැනීම සඳහා පවත්වුණු ශ්‍රී ලංකා මහමැතිවරණයේ ඡන්ද විමසීම හරහා ලැබුණු ප්‍රතිඵලය පිළිබඳව දළ විශ්ලේෂණයකට එළඹීම මේ කර්තව්‍ය සිදු කරන්නට ශ්‍රී ලංකාවේ සිට අපිත් එක්ක සම්බන්ධ වුණු මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාට අපි ස්තුතිවන්ත වෙනවා. අමල්, බොහොම ස්තුතියි තොරතුරු දත්ත සංඛ්‍යාලේඛන සහිතව මේ විශ්ලේෂණය ඉදිරිපත් කරමින් ඔස්ට්‍රේලියානු වාසී අපේ සිංහල ජන ප්‍රජාවට මේ තොරතුරු සංක්ෂිප්තව ඉදිරිපත් කරන්න SBS සිංහල සේවය සමග සම්බන්ධ වීම පිළිබඳව අපේ ස්තුතිය ඔබට පළ කරනවා. බොහොම ස්තුතියි. ආයිපොවන්.
ආයිපොවන් දිලුක්ෂි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.